जन्मभूमि हम कलयुग विजय अपने उदार मातृभूमि
අද අලුත්ම වර්ෂයක පළවෙනි දිනයයි 2024 වර්ෂයේ ජනවාරි මාසයේ පළවෙනි දිනේ වන අද තවත් බදාදා දිනයක්.
නව ශ්‍රීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිට එක්සත් ශ්‍රී ලංකා සංගමයේ එනම් යුනයිටඩ් ශ්‍රී ලංකා ඇසෝෂියේෂන් කෙටින් කියුත් උත්සා අනුග්‍රහයෙන් ඔබ වෙත ගුවනින් ගෙන එන ජන්මභූමි වැඩසටහනයි මේ ආරම්භෙන්නේ.
ජන්මභූමි වැඩසටහන සෑම බදාදා දිනකම රාත්‍රී 8:15ට ප්ලැනට් ඕඩියෝ 104.6 FM ගුවන් තරංගයේ ඔස්සේ හෝරාවක් පුරා විකාශනය වෙනවා. දැනුම සහ රසවින්දනය ඔබ වෙතගෙන එන මෙම වැඩසටහන planetaudio.org.nz/ජන්මභූමි ඔස්සේද සවන් දිය හැකිය. ජන්මභූමි වැඩසටහන් එම වෙබ් අඩවියේ මාසයක් පුරා රඳවා තබනවා. ඒ නිසා ඔබට අද ලයිව් අහන්න බැරි වුණොත් පසුව වුණත් මාසයක් ඇතුළත එම වෙබ් අඩවියට ගිහිල්ලා අහන්න පුළුවන්.
අද ජන්මභූමි ඉදිරිපත් කරන්නේ ජගත්සිරි පුෂ්පකුමාර සමඟ මම මනෝරි කෝකිලා වික්‍රමසිංහ. අද 2025 ජනවාරි පළමුවෙනිදා. ඔන්න අදින් ආරම්භ වෙනවා 2025 වර්ෂය. ඔබ සැමට සැපින් බර දුකෙන් තොර වාසනාවන්ත නව වසරක් වේවායි ජන්මභූමියේ අපි ප්‍රාර්ථනා කරනවා. අපි ජීවත් වන නව ශ්‍රීලන්තයේ වගේම බටහිර ලෝකයේ සම්ප්‍රදායට සහ සම්මුතියට අනුව අද දවස අලුත් වර්ෂයක ආරම්භයයි. අද ලංකාවේ සමහරු ජනවාරි පළවෙනිදාට කරනවා වගේ කුස්සියට අලුතෙන් හට්ටි මුට්ටි ආදිය ගැනීම, අලුත් ඇඳුම් ඇඳගෙන කාර්යාලවලට යනවා වගේ දේවල් මෙහෙ කරන්නේ නැහැ. සුබ ප්‍රාර්ථනා කිරීමකුත් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒකත් පසුගිය නත්තල් සමයේදී නත්තලටයි අලුත් අවුරුද්දටයි දෙකටම සුබපතල ඉවරයක් කරපු නිසා. නමුත් අපි කාටත් වඩා වැදගත් වෙනවා ඉතින් අලුත් වර්ෂයක් ආරම්භයේදී හදවතින් අලුත් වෙලා නැවුම් බලාපොරොත්තු ඇතිව ඉදිරිය දෙස බැලීම. මේ රටේ සම්ප්‍රදාය හැටියට වර්ෂයේ මුල් දින කිහිපයත් තවමත් නිවාඩු නිසා අපට ආගමික ස්ථානවලට ගිහිල්ලා හෝ නැතුව ආගමික චාරිත්‍ර කිරීම, පූජ්‍ය සහ පූජක පක්ෂවලින් ආශිර්වාද ලබා ගැනීම ආදිය කරන්න පුළුවන්. ඒවා කිරීම නිසා හොඳ ධනාත්මක හැඟීමකින් වර්ෂය පටන් ගන්න පුළුවන් වෙනවා. තව සමහරු කරන වැඩක් තමයි ගත වූ පසුගිය අවුරුද්ද දෙස බලලා සමාලෝචනයක් කරලා කරපු හොඳ වැඩ, නරක වැඩ සහ සිදුවෙච්ච අඩුපාඩු හොයලා බලලා ඊළඟ අවුරුද්දේ තමා කරන්න යන දේවල් ගැන හොඳට හිතලා ඒවා කඩදාසියක හෝ දිනපොතක හෝ ලියා තැබීම. ඒ වගේමයි ඒක ඔළුවට දාගන්නත් ඕනේ. මේ වගේ එකකට නව අවුරුදු අදිෂ්ඨානයක් කියන්න පුළුවන්. නැත්නම් 2025 සැලැස්ම කියලා කියමුකෝ. මේ වගේ එකකට ඉංග්‍රීසියෙන් කියන්නේ New Year Resolution කියලා. ඉතින් ඒක හදලා කොහේ හරි හංගලා තියන්නේ නැතුව වරින් වර අරන් ඔළුවට දාගන්න ඕනේ. ඒ අනුව ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. ඒ සඳහා උද්‍යෝගීන් සහ අදිෂ්ඨානයෙන් යුක්තව අදාළ කටයුතු කරන්නත් ඕනේ. මේ වගේ අදිෂ්ඨානයකින් යුක්තව තමන්ගේ සැලැස්ම ක්‍රියාත්මක කළොත් මේ අවුරුද්ද අවසානයේදී තමාගේ ඉලක්ක සියල්ල සපුරා ගන්න පුළුවන් වේවි. ඒ එසේම වේවායි අපි පතමු.
Thank you.
වල්පොල මහත්මිය ගායනා කරන එම ගීතය උපුටා ගත්තේ 1965 දෙසැම්බර් මාස 24 වෙනිදා තිරගත වූ ලන්දක මහිම චිත්‍රපටියෙනි. අපේ වැඩසටහන් වලට නිතරම සහභාගී වන හියාරාදුව අලුත් අවුරුද්ද ගැන මෙන්න මෙහෙම කියනවා.
ආයුබෝවන්, මගේ නම හියාරා. මගේ වයස අවුරුදු 10යි. මම ඉගෙන ගන්නේ 5 වසර. මම අද කියන්න යන්නේ 2025 ලබන්නා වූ අලුත් අවුරුද්ද ගැන. අලුත් අවුරුද්දක් කියන්නේ හරියට උත්සවයක් සමරනවා වගේ. හැමෝම සතුටින් ලෑස්ති වෙනවා. 2025 මට නම් හරි විශේෂයි. ඇයි කියලා දන්නවද? මම නොයවසිල්ලෙන් බලන් ඉන්නා අලුත් පන්තියට යන්න. මගේ අලුත් ටීචර්ව හම්බ වෙන්න. අලුත් අවුරුද්දක් කියන්නේ මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනාටම සතුටින් සතුට ගේන්න නැවුම් බලාපොරොත්තු ඇති කරන්න දෙයක් කරන දෙයක්. ඉතින් අපෙන් මග හැරුණු දේවල් අමතක කරලා අලුත් අවුරුද්දක් සතුටින් හැමෝම එක්ක ආදරෙන් ගත කරන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා. බොහොම ස්තුතියි.
අපට අද දවසේ සිංහලයන් අතර තිබෙන බරපතල ප්‍රශ්නයක් ගැන කතා කරන්න ඕනකමක් තියෙනවා. මොකද කියන්නේ?
මොකද මේ බරපතල ප්‍රශ්නය?
ඒක තමයි ඉංග්‍රීසියෙන් සිංහල කතා කිරීම.
මොකද මේ චෝදනාව?
දන්නවද මෙන්න මේ කතාව? අදටත් අපේ රටේ මිනිස්සු එක්ක ඉංග්‍රීසි කතා කරනකොට බින්දුවක්වත් ඉංග්‍රීසි වරද්දන්න බෑනේ. අපි වැරද්දුවොත් අපේ මූණට බැරි වුණත් වෙන තැනකදී හරි අපට වේලු කරනවා, හිනා වෙනවා. ඒ නිසා අපි ඉංග්‍රීසි වරද්දන්න හරිම බයයි.
ඒකට නේද රජින මරනවා කියලා කියන්නේ?
ඔව්, ඉංග්‍රීසි වැරද්දුවොත් ඒක හරියට බ්‍රිතාන්‍ය මහරජින මැරීම තරම් සාහසික අපරාධයක් වෙනවා. අපේ අය ඉංග්‍රීසි රකින්නේ අන්න ඒ වගේ ගෞරවයක්, බහුමාන්‍යයක් පෙරදරි කරගෙනයි. මෙතනදී ඉංග්‍රීසි වාක්‍යයක වචන ව්‍යාකරණ පමණක් නොවේ, උච්චාරණයක් නිවැරදිව වෙන්න ඕනේ. ඒ වගේම නේද ඉංග්‍රීසි කතා කරනකොට සිංහල වචන ඒ අතරමැදට දාන්නත් බැහැනේ.
ඔව්, එහෙම සිංහල වචන දමදම කතා කළොත් ඒක ඉංග්‍රීසි කතා කිරීමක් වෙන්නේ නැණි.
නමුත් එයාට ඇහිලා නැද්ද? දැනට කාලයක ඉඳන් අපේ මිනිස්සු ලෝකේ කොහේ හිටියත් සිංහල කතා කරනකොට වාක්‍යවල වචන වලින් සමහර විට භාගයකටත් වැඩිය ඉංග්‍රීසි වචන දමදම තමයි කතා කරන්නේ.
ඔව්, ඒකට එකඟ වෙන්න පුළුවන්. ඉංග්‍රීසි වචන වැඩිපුර දමලා සිංහල කතා කිරීම අද ඉහළ මෝස්තරයක් වෙලානේ.
ඉතින් ඔන්න ඕකට තමයි මම කිව්වේ ඉංග්‍රීසියෙන් සිංහල කතා කිරීම කියලා. දීර්ඝ අතීතයක ඉඳලා භාවිතාවන සිංහල භාෂාව කියන්නේ ඕනෑම අදහසක් කියන්න තරම් පොහොසත් වචන මාලාවකින් සමන්විත භාෂාවක්. ඒ තරම් වචන මාලාවක් නැති වෙනත් භාෂා වලින් කතා කරනකොට අනිකාට තේරෙන ඉංග්‍රීසි වචන දෙකක් දමලා කතා කරන්න වෙනවා තමයි. නමුත් සිංහලයන්ට අවශ්‍ය නම් තමාට නුපුරුදු නාම පද ක්‍රියාපද වෙනුවට පමණක් ඉංග්‍රීසි වචන සිංහලට හරවලා භාවිතා කරන්න විතරයි ඕන වෙලා තිබුණේ. උදාහරණයක් වශයෙන් කියන්න පුළුවන් කාර් එක, බස් එක, නැත්තම් කාර්යය, බසය යනුවෙන් අපි යොදන්නේ අන්න ඒ වාගේ වෙලාවලට.
ඉතින් එහෙම කළාට ප්‍රශ්නයක් නැහැනේ.
ඔව්, නමුත් ඉතින් යම් අදහසක් ඉදිරිපත් කරන්න අවශ්‍ය වේලාවක සිංහල භාෂාවේ වචන ඇති තරම් තියෙද්දි සිංහල වාක්‍යයක් මැදට ඉංග්‍රීසි වචන දමලා කියවන්න ඕනේ නැහෙනේ.
එහෙමනම් දෙන්න බලන්න උදාහරණයක්.
මෙන්න ඉංග්‍රීසියෙන් සිංහල කතා කරන උදාහරණයක්. මෙන්න බලන්න. මෙහෙම කිව්වොත් මගේ මේ නිව් ප්ලෑන් එක තව ඩෙවලොප් කරන්න, එහෙමත් නැත්නම් ඉම්ප්‍රූව් කරන්න ඔයාගේ අයිඩියාස් දුන්නොත් ගොඩාක් හෙල්ප්ෆුල් වෙන්න පුළුවන් ප්ලීස්.
දැන් ප්‍රචාරයේ වන YouTube වීඩියෝ වල මේ විදිහට කතා කිරීම බහුලයි නේද?
ඔව්, විශේෂයෙන් විවිධ විද්‍යාවන් ගැන, වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ගැන, නව නිපේයම් ගැන ආදී පමණක් නොවේ කාලගුණය ගැන කතා කරන විට පවා ඔවුන්ට ඉංග්‍රීසි වචන 25%ක්වත් යොදාගත්තේ නැත්නම් ඒක කරන්න බෑ. සමහර සූප ශාස්ත්‍රකාරයන්ටත් තමාගේ පරිප්පු ව්‍යංජනය උයන්න පවා ඉංග්‍රීසියෙන් වචන දමාගෙන තමයි සිංහලෙන් ඒක විස්තර කරන්නේ. දැන් ඒක බරපතල පුරුද්දක් වෙලා.
ඒක ඒ ප්‍රසන්ටර්ස්ලා තමන්ගේ පොෂ් ගතිය පෙන්නන්නත් එක්ක පර්පස්ලි කරන එකක් නේද?
මේ ටිකට ඔයාටත් ලෙඩේ බෝ වුණාවත්ද? අන්න හරි, දැන් ඔයාට හොඳටම තේරුණා. ඔයා නියම විදියට ඉංග්‍රීසි වචන ටික දමලා කතා කළානි සිංහලෙන්.
මට දුක YouTube කාරයෝ විතරක් නෙවෙයි, දැන් දැන් අපේ ස්වාමින් වහන්සේලාටත් බණ කියනකොට බැරෑරුම් ඉංග්‍රීසි වචන දෙක තුනක් කලවම් නොකර බණ කියන්න අමාරුයිනේ. බණ දේශනා කරනකොට එක්කෝ සිංහල පද නැත්නම් ඊට සමාන සංස්කෘත පද හෝ ධර්මයේම සඳහන් පාලි වචනයම පාවිච්චි කළත් හොඳට තේරෙන පිරිසකට ඉංග්‍රීසි වචනත් යොදාගෙන බණ කීම දැන් විලාසිතාවක් වෙලාද කියලාත් හිතෙනවා.
ජගත් ඉතින් යම් අදහසක් යම් තේරුමක් අනිකාට දීමට මොන විදිහකට හරි තේරෙන්න කිව්වොත් වරදක්ද?
ඉංග්‍රීසිය වරද්ද වරද්දා කතා කිරීම රැජින මැරීම තරම් බරපතල වරදක් වගේ දකින අපට සිංහල ඒ විදිහට වරද්ද වරද්දා කීම වරදක් වශයෙන් දකින්න බැරි ඇයි? ඒකට අපි කියන්න ඕනේ කොහොමද සිංහය මරනවා කියලාද?
මොකද ඒකේ වරද ජගත් හිතන විදිහට?
සිංහල භාෂාව කතා කරන්නේ විශේෂයෙන්ම ලංකාවේ සහ විදේශවල සිටින සිංහල අයයි. ඉතින් අපට බැරිම තැනකදී හැර සිංහල භාෂාවෙම කතා කරන්න පුළුවන් නම් ඒක අපේ භාෂාවේ දීර්ඝ පැවැත්මකට හේතු වෙනවා නේද? මේ වගේ කලවම් කරලා කතා කළොත් අන්තිමේදී සිංහල වචන භාවිතාව හැලී ගින් ඉංග්‍රීසි වචන නැතුව සිංහලෙන් කතා කරන්න බැරි තැනකට එනවා. ඒක සිංහල භාෂාවේ මලගමයි.
YouTube නිවේදකයන් පමණක් නොවේ ලංකාවේ සමහර FM සහ රූපවාහිනි නාලිකා ආදී වැඩසටහන්වල පවා මේ දිනවල ඉතා සාමාන්‍ය ආකාරයෙන් මේ විදියට ඉංග්‍රීසි වචන දමමින් සිංහල කියවනවා නේද?
ඔව්. දැන් මේ නාලිකා සිංහල නාලිකාද කියන්න බැරි තරමට වෙනස් වෙලා. මට මතකයි මේ විදියට මුලින්ම පටන් ගත්තේ සිරස වගේ පුද්ගලික මාධ්‍ය ආයතන ඒ අයගේ යම් හිතාමතා කරන විනාශකාරී වැඩපිළිවෙලක ආරම්භය මේ විය හැකි. සිංහලයා තුළින් සිංහල භාෂාව හැලීමට උපක්‍රමයක් විය හැකි. මතකද පොඩි මල්ලි චූටි මල්ලි කියන විකට නළුවන් ඒ කාලේ පටන් ගත්තා අල කියලා, ඒ කියන්නේ අපි නොදන්න ලයිෆ් කියන විකට වැඩසටහනක්.
ඕ ඉතින් ඒ අපි නොදන්න ජීවිත කියන එකනේ.
දැරටත් තියෙනවා ඒ වගේ නම් තියෙන වැඩසටහන්. දෙරණ සිරස සුපර් ස්ටාර්. ඉතින් ඒ වගේ එකට සුපිරි තරු කියන්න පුළුවන් නේ. ඇයි බැරිද?
ජගත් ඔය විදිහට බලනකොට ඔය රැල්ල දැන් අනිකුත් මාධ්‍ය වලටත් ගිහින් බලන්න ලංකාවේ ව්‍යාපාර වලට දමන නම් සහ වෙළඳ දැන්වීම් ඒවායේ සිංහල ඉංග්‍රීසි කලවම් කරලායි භාවිතාව. ලියන විටත් ඉංග්‍රීසි සහ සිංහල අකුරු කලවම් කරලා ලියනවා.
ඔය හරි. ලංකාවේ නගරයක පාර දෙපැත්ත බලමින් ගියොත් වැඩි වශයෙන්ම පෙනෙන්නේ ඉංග්‍රීසි සිංහල කලවම් කරලා දාපු වෙළඳ පුවරුත් වෙළඳ දැන්වීම් නාම පුවරු ආදියයි. සමහරු කියයි මේක අලෙවිකරණ උපක්‍රමයක්, ඒ කියන්නේ මාකටිං ස්ට්‍රැටජි එකක් කියලා. ඔවුන් නිදහසට එහෙම කියයි. හැබැයි ඉතින් එහෙම කියලා වැරද්ද වහගන්න බෑ.
ඇයි මෙහෙත් තියෙන අපේ ශ්‍රී ලංකන්ස් කියන පත්තරේ නම ලියන්නේ ඒ විදිහටම තමයි?
අන්න හරි, ඔය තියෙන උදාහරණ.
අපි සිංහලයේ කොහොමටත් දේශ රස බස රකින්න වෙනුවට සහජීවනයේ වෙනුවෙන් දේශ බස රස බිල්ලට උනත් දෙන්න පුළුවන් જાතියක් නේ. අපි ඒ තරමටම අපේකම හොදලා ඇරලා සර වැඩිද මන්දා එහෙම කිව්වොත්.
දැනට මාස කීපයකට පෙරදී ශ්‍රී ලංකාවේ බදුල්ලේ සිට තමගේ පවුලේ සියලු දෙනාමත් සමග මෙරට පදිංචියට පැමිණි 14 හැවිරිදි එයන්සා වෙත්තසිංහ කියන දියණිය තමා ලද අලුත්ම අත්දැකීම් පිළිබඳව කියන මේ විස්තරය අහන්න බලන්න.
ආයුබෝවන්, මගේ නම එහන්සා වෙත්තසිංහ. මට වයස අවුරුදු 14යි. මීට මාස කිහිපයකට ඉහතදී මාමාගේ පවුලයාත් සමග නවසීලන්තයට එන්නේ ඌපලාතී බදුල් නගරේ ඉඳලා. මම දැනට මාගේ අම්මා තාත්තාත් මල්ලිත් සමග ඩැනිවර්ක් නැමැති කුඩා නගරේ ජීවත් වෙනවා. ඇත්තටම ලොකු වෙනසක් මේක. පරිසරය, සමාජයේ තාක්ෂණය හැම දෙයක්ම ගොඩක් දියුණුයි. බලන බලන හැම තැනම හරිම පිරිසිදු සහ පිළිවෙලයි. ඒ වගේම මිනිස්සුත් ගොඩක් හොඳයි. විවිධ රටවලින් පැමිණි විවිධ ජාතීන් බොහොමයක් අපට හමු වුණා. කොතරම් විවිධ ජාතීන් ජීවත් වුණත් හැමෝම ඉතාමත් නීතිගරුක සාමයෙන් ජීවත් වෙන බව පේනවා. මේක හරිම නීතිගරුක රටක්. ලංකාව එක්ක බලද්දී ලංකාවේ නැති ගොඩක් පහසුකම් තියෙනවා. අපේ අධ්‍යාපනය පැත්තෙන් ගත්තොත් අපිට වටිනා අවස්ථා බොහොමයක් තියෙනවා. සාමාන්‍යයෙන් කාලගුණය සීතල වුණත් මේ දවස්වල කාලගුණය නම් හොඳයි. ඉතින් අපි මෙහි ඇත්තටම හොඳින් සතුටින් කාලය ගත කරනවා. කොහොම වුණත් ලංකාව ගොඩක් වෙලාවට මතක් වෙනවා. හැමදේම තිබුණත් ලංකාව වගේ දැනෙන්නේ නැහැ. ලංකාවේ කෑමක් කනලා මාර මාසයි. අපිට නවසීලන්තයේ නවත්දහිම් ලබා ගන්නට ලැබෙන විශාල අවකාශයක් තියෙනවා. ඒත් ශ්‍රී ලංකාවේ අපේ හුරු පුරුදු පරිසරය නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ සුන්දර මගේ මව්බිම, අපේ සංස්කෘතිය, ආගම, අපේ නැහිත මිතුරන් කෙසේවත් මතකයෙන් ගිලිහෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ දැන් අපි හැමෝම ගොඩක් අත්දැකීම් සහ මතකයන් වලින් පිරුණු තවත් අවුරුද්දක් පහු කරගෙන මේ ඇවිත් ඉන්නේ අලුත් අවුරුද්දකට. ලබන්නා වූ මේ නව වසර ලෝකවාසී සියලුම දෙනාට කිරියෙන් පැනියෙන් ඉතිරෙන ඉතාමත් වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.
තම ආගමට ලැබි උන්නා ගම්වාදී, ජාතිය සුරකිනා උන් ජාතිකවාදී, බහුතර සිතැඟි නැසුමද ජනහිතවාදී, දේශද්‍රෝහී වීමද විප්ලවවාදී.
පසුගිය දෙසැම්බර් 12 වෙනි දිනට ගරු ගංගොඩවිල සෝමහිමියන් අපවත් වී අවුරුදු 21ක් ගත වෙනවා. මුළු මහත් ජාතියම හඬවමින් උන්වහන්සේ අපවත් උනේ 2003 දෙසැම්බර් 12 වෙනි දිනයි. සිංහල ජාතිය සහ බුද්ධ ශාසනය වෙනුවෙන් උන්වහන්සේ ඉටු කළ උදාර සේවය සහ උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය පිළිබඳව මෙම විස්තරය අපි උපුටා ගත්තේ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ගේ දේශනාවකින්.
අවිතු අඳුර බිඳලු නිමල පහන නෙවුණා. ඒ ගීත කන්න එහෙද්දිම අපිට මතක් වෙන්නේ අපේ අති ගෞරවනීය පූජනීය ගංගුදෙල සෝමහාමුදුරු. ජාතියේ පිළට පහළ වූ ශ්‍රේෂ්ඨ පඬිරුවනක් වූ අපේ ගංගුදෙල සෝමහාමුදුරු ජාතියෙන් සදහටම සමුහරගෙන අද දිනේට අවුරුදු 21ක් සම්පූර්ණ වෙනවා. විවෘත ආර්ථිකයත් එක්ක මේ රටේ දුරාචාරයේ අතිශයින් වැඩි වෙමින් පැවතුණු වකවානුවක ජාතිය නගා සිටවන්නට සම්බුද්ධ ශාසනයේ චිරපැවැත්ම වෙනුවෙන් උන්වහන්සේ මහා සටනක නියලුණා. අවාසනාවන්ත විදිහට උන්වහන්සේට තරුණ කාලයේම අපවත් වෙන්නට සිද්ධ වුණා. උන්වහන්සේ සිදු කරපු යුග මෙහෙවර සිංහල ජාතියේ කිසිවෙකුටත්, ඒ වගේම බුදුදහමේ පෝෂණය ලැබෙන කිසිවෙකුටත් කිසි දිනක අමතක කරන්නට බෑ. උන්වහන්සේ අපි වගේම ජාතික ව්‍යාපාරයේ තුල බොහෝසේ කලකිරීම බහුලව ජීවත් වුණා. මේ අඳුරු කතාව අපි කවුරුත් හෙළි කරන වඩුයි. අපේ අතිපූජනීය ගම්මුදේ සෝමහාමුදුරුව උප්පත්ති ලැබන්නේ 1948 අප්‍රේල් මාසේ 24 වෙනිදා. ලංකාවට නිදහස ලැබුණු දවස. ඇත්තටම ලංකාවට නිදහස ලැබුණු දවස කියලා කියනවටත් වඩා හොඳයි සුද්ධ මීරට දාලා ගියපු දවස කියලා කියනවනම්. තාමත් අපිට නිදහසක් හම්බෙලා නැහැ. ඉතින් උන්වහන්සේ අවුරුදු 26ක් වෙන තරුණ කුමරෙක් වෙලා ඉදදී මේ පැවිදි වීට ලැබෙන 1974 ඒ අපේ මඩියේ පඤ්ඤාසී මහානායක හාමුදුරුවන්ගේ අම්පිටියේ රාහුල ස්වාමීන් වහන්සේගේ ආචාරෝපාධ්‍යත්වයේ පිළිඇරගෙන උන්වහන්සේ 1976 උපසම්පදා භූමියට පත් වෙලා මේ රටට වෙන විපත පිළිබඳව බොහෝ සෙයින් අවධානය යොමු කරන්නට පටන් ගත්තා. විශේෂයෙන් 1978 පස්සේ ලංකාවට ආපු විවෘත ආර්ථික ක්‍රමවේදයත් එක්ක අපේ රටේ ජනතාව කොච්චරක් නම් පෙරහීමට පත් වෙනවද කියලා උන්වහන්සේ ඇස් දෙකින් දැක්කා. ඊට එරෙහි උන්වහන්සේ විවිධ සටන් දියත් කළා. අවසානයේදී අද ජාතික සටන් වල නියැලෙන පුද්ගලයන්ට වගේම උන්වහන්සේටත් බොහෝ කම්කටොළුවට මුහුණ දෙන්න පටන් ගත්තා. පැවිදි සමාජයෙන් වගේම ගිහි සමාජයෙන් දැවැන්ත අභියෝග උන්වහන්සේට එල් වුණා. අවසානයේදී බොහෝ කලකිරීම මැද උන්වහන්සේ අම්පාර ප්‍රදේශයට වැඩම කරනවා. අම්පාර ප්‍රදේශයට වැඩම කළා කාලයක් ඉන්නකොට උන්වහන්සේ ත්‍රිපිටක පොත් ටිකක් එම අම්පාර ප්‍රදේශයටම ගෙන්වා ගන්නවා. ඒ පොත් හොඳින් පරිශීලනය කළා උන්වහන්සේ තීරණය කරනවා මා මේ අවබෝධ කරපු ධර්මයේ ලෝකයට දේශනා කරන්න ඕනි. මේ රට දුරාචාරයෙන් දුරාචාරයට යනවා. මේ රටේ විනාශ වෙනවා. මේ මං ඉපදුන රට ජීවිතේ එක් කොටසක් මම මගේ ජාතිය වෙනුවෙන් වෙන් කරන්න ඕනේ කියලා කල්පනා කරන අපේ පූජනීය ගංගුල්ල සෝම හාමුදුරුව අම්බාරිඳන් ගමින් ගම ගමින් ගම විහාරස්ථානින් විහාරස්ථානයට වැඩම කළ දහම් දේශනා කරමින් පයිම වැඩම කරන අවසානයේදී උන්වහන්සේ නවතින කැලණි විහාරය අම්බාරිඳන් පයිම වැඩම කළ ධර්ම දේශනා කරලා උන්වහන්සේ එතනින් ගත්තී රොකුලත් එක්ක ඒ ශක්තියත් එක්ක ඒ ආත්ම අභිමානයත් එක්ක ජාතිය නගා සිටවන්න වැඩ කරනවා. උන්වහන්සේ අපේ මදිහේ පඤ්ඤාසී මහානායක හම්බුරුවන්ගේ ගෝලේ උන්වහන්සේට දැවැන්ත ශක්තියක් තිබුණා. උන්වහන්සේ ඒ කිසිවක් පාවිච්චි නොකොට සුව ශක්තියෙන් ධර්මයේම ඖෂධය කොටගෙන තමයි උන්වහන්සේ වාසය කළේ. උන්වහන්සේ දේශනා කරේ මේ රටේ සිංහල ජාතිය අනාදිමත් කාලයක් තිස්සේ පැවතගෙන ආවා. ඒ ජාති උරුමය අපි අනාගත පරම්පරාවට රැකලා දෙන්න ඕන කියලා. උන්වහන්සේ සාම්ප්‍රදානුකූල ධර්මදේශනාවලින් වෙනස් වූ මේ ජාතිය නගා සිටවන්න දහම් දේශනා කළා. උදෑසන කාලේ පාසල්වල ඒ වගේම තමයි සවස් කාලේ විහාරස්ථානවල දහම් දේශනා කරපු අපේ ගෞරවනීය සෝම හාමුදුරුව අවුරුදු 55 විය එළඹෙනවත් එක්කම අපාදකින් සදහටම සමුගත්තා. උන්වහන්සේ විටින් විට සීගිරිය ප්‍රදේශයේ තිබුණු ගල්ලෙනකට වැඩම කරන විවේකීසුවෙන් වාසය කරා. ඇත්තටම විවේකීසුවෙන් වාසය කරනවා කියලා කියන්නේම මේ ජාතික සටන් වල වැඩ කටයුතු කරගෙන යනකොට බොහෝ සීල් කලකිරීම බහුලව තමයි කටයුතු කරන්න වෙන්නේ. එදා අනගාරික ධර්මපාලතුමාට මේ රට දාලම යන්න සිද්ධ වුණා. ඒ වගේම අවසානයේදී අනගාරික ධර්මපාලතුමා සිරි දේවීවිත නමින් පැවිදි භූමියට පත් වුණාට පස්සේ කියපු දෙයක් තිබුණා. මගේ හිසවත් ලංකාව පැත්තට දාන්න එපා කියලා. ඒ තරම් කලකිරීම බහුලව වාසය කරේ. ඒ වගේම පීඩන තාදන වලට අපේ සෝම ස්වාමීන් වහන්සේටත් ලක් වෙන සිද්ධ වුණා. එවන් අවස්ථාවල උන්වහන්සේ ශක්තිය උපදවා ගන්නට මේ සංකීර්ණ වෙච්ච සමාජයෙන් ඈත් වෙලා උන්වහන්සේ විවේකීව බණ භාවනා කටයුතු වල නියමන. අවසානයේදී උන්වහන්සේට මහා පෞරක් වගේ ඉදිරියෙන් වැඩ හිටපු අපේ මණියේ පඤ්ඤාසී මහානායක හඳුරුව අපවත් වෙනවා. මණියේ පඤ්ඤාසී මහානායක හඳුරුවන්ගේ අපවත් වීමත් එක්කම උන්වහන්සේ ආදාහන කටයුතු වලට සියලු කටයුතු සිද්ධ කළා. උන්වහන්සේ දෙන්දී ලොකු පණිවිඩයක් රාජරාජ මහා අමාත්‍යවරුන්ට ලබා දෙන්නට පුළුවන් කියලා විශ්වාස කළා. උන්වහන්සේ යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. නමුත් උන්වහන්සේ බලාපොරොත්තු වූ පරිදි ඒ කටයුතු සිද්ධ කරගන්න බැරි වෙන එතනත් උන්වහන්සේ යම් කලකිරීමකින් උන්වහන්සේ කාලය ගත කරා. මේ කරුණු ලෝකයේ දන්නේ නැහැ. නමුත් අපි කල්පනා කරා තව දුරටත් මේ කරුණු සැකවීමෙන් වෙන්නේ මේ ජාතික සංවිධානවල වැඩ කටයුතු කරන මේ රට ජාතික සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කතා කරන අය කොයිතරම්නම් අධෛර්යයටපත් කරන්නට මිනිස්සු ඉන්නවාද කියන එක පෙන්වා දෙන්නට. ඉතින් උන්වහන්සේ අවසානයේදී රුසියාවට වැඩම කරන බොහෝ සිත් වේදනාවෙන් වැඩම කරන්නේ. උන්වහන්සේ අවාසනාවන්ත විදිහට රුසියාවේදී අපවත් වෙනවා. ඇතරු උන්වහන්සේ රුසියාවට වැඩම කරේ ඔක්තෝබර් මාසේ 10 වෙනිදා. උන්වහන්සේ අපවත් වෙන්නේ දෙසැම්බර් මාසේ 12 වෙනිදා. මේ කාලයේ පුරාවට උන්වහන්සේ ප්‍රතිකාර ගන්නවා. අවසානයේදී අධිකරණ වෛද්‍ය වාර්තාව තුළ තිබුණේ උන්වහන්සේ හෘදයාබාධයකින් මිය ගියා කියලා. නමුත් මේ සම්බන්ධව ජනාධිපති කමිෂන් සභාවක් පත් කරන 3 දිනකින් යුක්තව එතෙන්දී අපිට දැනගන්නට ලැබෙනවා මට ලැබුණ තොරතුරු අනුව උන්වහන්සේ අපවත් දෙන වෛද්‍යවරුන්ගේ නොසලකිල්ල මත කියලා. ඉතින් රටේ බොහෝ ආන්දෝලනයට පත් වුණු කාරණයක් බවට උන්වහන්සේගේ අපවත්තියෙන් පත් වෙනවා. ඇත්තටම කිසිදු දේශපාලන පක්ෂයක් වෙනින් පෙනී නොසිටපු කිසිම දේශපාලඥයෙකුගේ වරදාන වරප්‍රසාද වලට යට නොවුණු සැබෑ හෙළයෙක් විදිහට සැබෑ බුද්ධ පුත්‍රයෙක් විදිහට අපිට ගංගොඩවිල සෝම හාමුදුරුව හඳුන්වා දෙන්නට පුළුවන්.
ගරු සෝම හිමියන් පිළිබඳ විස්තර කතනේ පළවෙනි කොටසයි අපි අවසන් කළේ. දැන් අපි ආලා බලමු සෝම හිමියන් පිළිබඳව ගැවුණු ගුණ සමරු ගීතය. දයම පුබුදු වාලු නිමල පහන නෙවුනා.
දයම පුබුදු වාලු නිමල පහන Sasuna
දැක්වෙන විශේෂ කරුණු රාශියක් ඇතුළත් එම ගුණකතනේ දෙවෙනි කොටසට අපි දැන් අහුන් කන්දෙමු.
ගංගුඩර සෝමහාම්බුරු නවත්තපු දැනින් මේ සටන ඊටත් වඩා චූර විදිහට පටන් ගන්න කාලය ලැබිලා හත් දවස තුන් මාස අවුරුද්ද ධර්ම දේශනා කරමින් ඒ දානේ වළදමින් සාම්ප්‍රදාන කුල දීපයුතක් ගත කරන භික්ෂුවක් වෙනුවට නවීන භික්ෂුවක් සමාජය අපේක්ෂා කරනවා. සියලු දෙනුම් සම්භාරයන් වලින් සමන්නාගත වෙච්චි එවගේම තමයි රට ජාතියේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කැපකිරීම කරන්නට හැකියාවක් තියෙන භික්ෂුවක් සමාජය විසින් අපේක්ෂා කරනවා. මිනිස්සු දැනුවත් කරන්න ඕනේ. උන්වහන්සේ මේ රටේ තියෙන වටිනාකම කිව්වා. මේ සිංහල ජාතියේ තියෙන වටිනාකම කිව්වා. නමුත් අද අපිට කවුරු ඒ අඩුව පුරවන්නට ඉස්සරහට ආපු කෙනෙක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ අඩුව අපිට පුරවන්නට බැරි වී නමුත් අපට හැකි ශක්ති ප්‍රමාණයෙන් මේ රට ජාතිය සම්බුද්ධ ශාසනය උන්නතිය වෙනින් වැඩ කටයුතු කරන්න පුළුවන් නම් ඒ තමයි වඩා වැදගත් වෙන්නේ. පිටරටියන්ට මේ රටේ තියෙන ගස්වැල් ඒ කිසිවක් ඔවුන්ට අවශ්‍ය නැහැ. ඇමරිකාවට, ඉන්දියාවට, චීනයට, ලංකාව පේන හරියට පාවෙන නැවක් වගේ ඉහළින් බලනකොට ඔවුන්ට අවශ්‍ය වෙන්නේ ලංකාව යුද නැවක් විදිහට භාවිත කරන්න. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය වෙන කිසිවක් නෙවෙයි මේ රටේ භූමිය. මේ භූමිය ආරක්ෂා කරගන්න භූමි පුත්‍රයෝ තමයි සිංහල ජාතිය කියලා කියන්නේ. සිංහල ජාතිය ටික 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 වද වෙමින් යනවා. එය උන්වහන්සේ හොඳින් දැක්කා. දැකලා උන්වහන්සේ දීපු පණිවිඩය තමයි ගිහි සමාජයට හොඳට පන්සී රකින්න හැකිතරම් දරුව හදන්න කියලා. පුංචි පවුල රත්තරන් කියන සංකල්ප, එවකට හිටපු පාලන තන්ත්‍රයන් ගෙනහැරලා අපේ දරු පරම්පරාව වෙනසුවා. හැබැයි ඉස්ලාම් ජාතිකයෝවත් ඒ වගේම දමිළ ජාතිකයෝවත් දරුවන් හදන එක නැවැත්තුවේ නෑ. සිංහල ජාතියේ දරුවන් නැති වුණා. උන්වහන්සේ වේසනේ දැකලා පුළුවන් තරම් දරුවෝ හදන්න කියලා. උන්වහන්සේලාගේ වැඩසටහන් තිබුණා. දරුවෝ වැඩියෙන් හදනවා නම් උපකාර කරන. ඒ වගේම මම අර කලින් කිව්වා වගේ උන්වහන්සේ කිසිදු වරදානයකට වරප්‍රසාදයකට යටුනේ නෑ. උන්වහන්සේ අර මම කලින් කිව්වනේ බොහෝ කලකිරීම වලට, බොහෝ පීඩන වලට ලක් වුණා මේ රට ජාතිය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කටයුතු කරන්න ගියාට පස්සේ. උන්වහන්සේට යම් ආකාරයකට ස්ථානයක් උනගන්න ඕන වෙලාවේදී, උන්වහන්සේට ඒ සඳහා යම් ආකාරයකට ඉඩම් ලැබෙන කොටත් සමහර උන්වහන්සේට කුන්දේසි දැම්මා. උන්වහන්සේ කරේ කුන්දේසුට යටත් වෙන්නේ නැතුව ඊඩම් අත්හැර දාපික. උන්වහන්සේ විදේශීය ධර්ම දූත සේවය සඳහා කටයුතු කරා. ඔස්ට්‍රේලියාව ආදී රටවල් වලට උන්වහන්සේ වැඩම කළා. බොහෝ දහම් දේශනා සිද්ධ කළ ස්ථානවල විහාර ස්ථාන ආරම්භ කරන්නට කටයුතු කළා. එතරම් ලංකාවෙන් එළියට වැඩම කළා. රට ජාතිය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් දැවැන්ත මෙහෙයක් සිද්ධ කරා නම් ඒ වෙන කවුරුත් නෙවෙයි අපේ ගෞරවනීය ගංගුදල් සෝමහාමුදුරුවෝ. ඉතින් මම ආරාධනා කරන්න හැමෝටම අපි උන්වහන්සේගේ ගුණ අනුස්මරණය කරන මේ අද වගේ දවසකදී කළ යුතු වන්නේ වෙන කිසිවක් නෙවෙයි උන්වහන්සේ විසින් සමාජයට දුන්නා වූ පණිවිඩේ තවතවත් ජනගත කරන එක. පුළුවන් තරම් දහම් දේශනා සිද්ධ කරමින් රට ජාතියේ සම්බුද්ධ ශාසනය පිළිබඳ හැඟීමක් ජනතාවගේ ඇති කරන එක. ඇත්තටම අද වෙන විට ජන සමාජයේ ක්‍රමක්‍රමයෙන් සාර ධර්ම වලින් පිරිහිල පිරිහින අන්තිටම ගිහිල්ලා නැවත මේ සමාජය අපි ප්‍රතිනිර්මාණය කළ යුතුයි. ඒ කරන්නට අවශ්‍ය වෙන්නේ හොඳ දැනුවත් භික්ෂු උන්වහන්සේලා. අපි එකතු වෙමු, කතා කරමු, සාකච්ඡා කරමු, ගමින් ගම වැඩම කරමු. මේ රටට ජාතියට වෙලා තියෙන වෙසෙනේ පිළිබඳව මිනිසුන් දැනුවත් කරමු. බලන්න අද වෙන විට භික්ෂුවකට කතා කරන්නවත් දන්නේ නැති, අසභ්‍ය වචනින් චෝදනා කරන කියන කාරණේ නුවණින් අහන් ඉන්න බැරි තරමටම මේ සමාජයේ පිරීලා. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ අපේ අසමගිය. අපි සියම් නිකාය, අමරපුර නිකාය, රාමන් නිකාය ආදී වශයෙන් නිකාය වලින් බෙදිලා, කුල වශයෙන් බෙදිලා, දේශපාලන පක්ෂ වශයෙන් බෙදිලා, බෙදිලා 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 කෑලි කෑලි සීසී කර වෙලා, ඒක තමයි ඔවුන්ගේ අරමුණ. ඒ අප රට නැහැගන්නේ නැයි අරමුණ ඒක. ඒ වෙනුවෙන් අපි ඉඩ දෙනවද? එහෙම නැත්තම් මේ සියලු නිකාය ભેද, කුල ભેද, වර්ණ ભેද, වර්ග ભેද, පක්ෂ ભેද සියල්ල අත්හැරලා දාලා එක ශ්‍රී ලාංකිකයන් විදියට, එක සිංහල ජාතිකයන් විදියට එක්කාසු වෙනවද කියන කොබ තීරණය කළ යුතුයි. අපි දිස්ත්‍රික් වශයෙන් භික්ෂුන් වහන්සේලා සංවිධානය වෙමු, පන්සල් මට්ටමින් භික්ෂුන් වහන්සේලා සංවිධානය වෙමු. අපේ රටේ ඉතිහාසය පිළිබඳව අපි දරුවන්ට කියලා දෙමු. අපේ රටේ අයිතිය පිළිබඳව, මේ සිංහල ජාතියේ තියෙන වටිනාකම පිළිබඳව අපි කියලා දෙමු. මුල් ලෝකේටම මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉතිරි කළ උරුම කළ දුන්නේ මේ සිංහල ජාතිය. සිංහල ජාතියේ මිනිසුන් නැත්තම් අද ත්‍රිපිටකයක් ලෝකයේ කොහෙවත් දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ කරුත්තේ මේ අපේ ජාතියට හිමිවිය යුතුයි. උන්වහන්සේ උරුමය ගැන කතා කරේ. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා අපි අපේ ගංගුඩුලි සෝම සාමින් වහන්සේ නවත්තුන් තැනින් මේ සටන පටන් ගන්න ඕනේ. ඊටතනත් දරුණු ප්‍රපාතයක මේ රට තියෙන්නේ. උන්වහන්සේගේ අපවත් වීම සමගම පාර්ලිමේන්තුවට භික්ෂුන් වහන්සේලා වැඩම කරා. උන්වහන්සේලා මේ යුද්ධය නිමා කරන්නට දැවැන්ත කාර්යභාරයක් සිද්ධ කරා. 30 අවුරුදු ශාපදන්ත යුද්ධයේ නිමා කරන්නට උන්වහන්සේලාගේ වැඩමීම දැවැන්ත හේතුවක් බවට පත් වුණා. නමුත් දැන් තත්ත්වයට වඩා හාත්පසින් වෙනස්. 30 අවුරුදු ශාපදන්ත යුද්ධයේ අපට නිමා කරන්නට හැකියාව ලැබුණා. දැන් තියෙන්නේ කොළය කිලිල්ල මතවාදී සටනක්. මතවාදීව මිනිසුන්ගේ ඔළුව වෙනස් කරනවා, තරුණයන්ගේ ඔළුව වෙනස් කරනවා. එල්.ටී.ටී.ඊ. කොටි ඩයස්පෝරාව, ජාත්‍යන්තර අන්‍යාගමික සංවිධාන ඉතා සීඝ්‍ර විදියට ලංකාව වැඩ කරනවා. වැඩ කළ මේ අපේ රත්තරම් භූමිය, මේ අපේ මාතෘ භූමිය, මේ මගේ අම්මා දෙකට තුනට කඩලා විවිධ ජාතීන්ට දෙන්න උන් මේ වෙනකොටත් පින්වරුපත් සකස් කරලා ඉවරයි. ඒ වෙනුවෙන් රාජ්‍ය පාලකයොත් කැමති වෙලා ඉවරයි. එහෙමනම් මේ ආදරණීය මාතෘ භූමියේ මේ ආදරණීය අම්මා කෑලි වලට කඩලා විකුණන්න දෙන්නේ නැතුව ඒකී රටක් විදිහට මේ රට අනාගත පරම්පරාවට බාර දෙන එක අපේ යුතුකම නෙවෙයි. යුතුකම මැනවින් නිෂ්ඨ කළ යුතුයි. ඒ පිණිසයි උන්වහන්සේ සටන් කළේ. උන්වහන්සේ ජීවිතය අත්හැරී ඒ නිසා. ඒ ජීවිතය අත්හැරීමට උන්වහන්සේට යම් සාධාරණයක් ඉෂ්ට කරනවා නම් පහන්පත්තු කළ ගුණානුස්මරණ පින්කම් පමණක් කළ තීරමක් වෙන්නේ නැහැ. උන්වහන්සේ ධර්ම මතවාදී ඉදිරි අනාගතයට දායාද කළ යුතුයි. ඒ පිණිස අපි එකවන්ව එක්විය යුතුයි. ඒ පිණිස මං සියලුම ගිහි පැවිදි පාර්ශ්වයන්ට ආරාධනා කරනවා. අපි එකතු වෙමු. අප මතවාදීව සිංහල බෞද්ධ මතවාදය තුළ පෝෂණය වෙමු. සිංහල බෞද්ධ රාජ්‍යය ගිහි කරන එක තමයි උන්වහන්සේගේ අදහසුනේ. ගිහි අයට උන්වහන්සේ කිව්ව හොඳට පන්සල් රකින්න කියලා. හැබැයි අපේ ජනතාව පන්සල් රකින්න ඈත් වුණා. කුකුල් කොටු ඌරු කොටු දාගෙන සත්තු මරන්න පටන් ගත්තා. ඒ වගේම තමයි නොයෙක් අසභ්‍ය දේවල් නරඹන්න පටන් ගත්තා. අවසානයේදී අපේ සભ્યත්වය සම්පූර්ණයෙන් විනාශ වෙන්න පටන් ගත්තා. බලන්න දමිළ ප්‍රජාව දියා, ඔවුන් එදා ඇඳපු සාරිය අදත් අඳිනවා. බලන්න ඉස්ලාම් ප්‍රජාව දියා, ඔවුන් ශරීරයේ වැහෙන්න හොඳට ඇඳුම් ඇඳගෙන යනවා. බලන්න ඔවුන් දෙමාපියන්ට සලකනවා, වැඩිහිටියන් සලකනවා, ව්‍යාපාර අත්පත් කරගෙන තියෙනවා. බලන්න සිංහල ජාතිය දියා, කිසිදු පිළිවෙලක් නැහැ, ඇඳුම් පිළිවෙලක් නැහැ, එකමුතු වීමක් නේ, කිසිවක් නෑ. කතෝලික ජනතාව ඉරිදට පල්ලියට එකතු වෙනවා. ඉස්ලාම් ජනතාව සිකුරාදට පල්ලියට එකතු වෙනවා. කෝ බෞද්ධය පොයටවත් පන්සලට එකතු වෙනවද නේ? අර වයසක උපාසක අම්මලට විතරයි. එහෙනම් තරුණ අපිට තියෙන යුගයේ කාර්යභාරයක් සිද්ධ කරන්න. ඒ යුගයේ කාර්යභාරයේ පිණිස සීලූම දිනාට එක්කාසු වෙන්නට කියලා මම ආරාධනා කරනවා. ඔබලාට හැකි විදිහට ධම් දේශනා ඔබලාට හැකි විදිහට ධර්ම දේශනා වැඩසටහන් සංවිධානය කරන්න. තරුණ තරුණීන්ට දැනුවත් කිරීම වැඩසටහන් සංවිධානය කරන්න. අපේ දුරකථන අංක තියෙන දුරකථන අංක වලට කතා කරන්න. එය තමයි සෝමහමුදුර අපෙන් අපේක්ෂා කරේ. උන්වහන්සේ දරපු සිංහල බෞද්ධ මතවාදයේ සමාජගත කළා මේ රට ජාතිය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් යම් කාලයක් අපේ තරුණ කාලේ කැප කරන එකයි තමයි උන්වහන්සේගේ අභිප්‍රාය. උන්වහන්සේ දේශනා කරා මගේ නිවන මං පස්සට දාලා තියෙන්නේ. මොකද සිංහල ජාතිය නැත්තම් මේ රටේ සම්බුද්ධ ශාසනය පවතින්නේ. සම්බුද්ධ ශාසනය පවතින නම් සිංහල ජාතිය මේ රටේ ඉන්න ඕනේ. ඒ නිසා ජාතිය රැකගන්නයි මගේ යුග මෙහෙවර කියලා. එහෙනම් උන්වහන්සේගේ යුග මෙහෙවර වෙනුවෙන් උර දෙන්නට සීලු ගිහි පැවිදි පාර්ශ්වයන්ට මම ඉතාමත් මිස්සිතින් ආරාධනා කරනවා. අපේ ගෞරවනීය සෝම හිමිපාණන් වහන්සේ අප අතර මේ ලක් දෙරණ ආරක්ෂා කරන්නට නැවත ඉපදේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැමෝටම තෙරුවන් සරණයි.
අද අපේ ජන්ම භූමියට අපි කිවිදිය කවි පෙළක් කියවලා තියෙනවා. අපි කවි පෙළට සවන් දෙමු. සාගර ඉන්දියන් තුල ඇති මුතු ඇටය ලංකා නමින් අපමැනි නම් දැරිය වටවී නීල වන්නෙන් යුතු සාගරය තඹවන් වෙරළ දිස්වේ සිත පිනාබිය ගෝවා කැරට මිදී තිබේනා උඩරටය කුස් දෙල් බසල වැවේනා පහ තින් බිමය ලක්මෑනිගේ දරුවන් බෝ විසිතුරුය සිංහල දෙමළ මුස්ලිම් අපි එක් වෙමුය නව වසරකට පාතබනා විශේෂ දින
සිත් සතුටින්ම පෙර මග දෙස බලනු මෙන මුහුණේ සිනාරැලි මතු වී හැමගේ පින සිටි මුද ඒ වගේ සැමදා සතුටගෙන ලබන නව වසර සැමටම සුභ වේවා සිනහව ඇතිව ආදරයෙන් තෙත් වේවා සෝදුක් බරින් පීඩාවන් නොම වේවා ලෝවැසි සැවුම සෙත් සිරියෙන්
තම ආගමට ලැදී උන්නා ගම්වාදී ජාතිය සුරකිනා උන් ජාතිකවාදී බහුතර සිතැංගි නැසුමද ජනහිතවාදී දේශද්‍රෝහි වීමද විප්ලවවාදී.
අපේ සම්පත්දායකයෙකු වන දැනට ජර්මනියේ පදිංචි මහාචාර්ය එඩ්වඩ් එම් පෙරේරා මහතා තෙවැනි ඇසට ලියූ ලිපියක් මෙන්න. අද තෙවැනි ඇසෙන් ඉදිරිපත් කරන්නේ සහල් මාෆියාව ගැනයි. සහල් මාෆියාව කියන්නේ ලංකාව පාලනය කරන මාෆියා අතරින් එක් මාෆියාවක් පමණයි. ධනවාදී නියම විදියට ක්‍රියාත්මක කරන රටවල්වල මාෆියා බිහිවන්නේ නැහැ. මොකද එහි අවශ්‍යතාවයක් නැති නිසා. කාල් මාක්ස්ගේ න්‍යායට අනුව වැඩවසම් යුගයෙන් පසුව බිහි වෙන්නේ ධනවාදයයි. ශ්‍රී ලංකාවේ පැරණි වාමාංශය නැති ධනවාදයකට විරුද්ධව පෙළ ගැස්වීම සඳහා කම්කරුවන් සොයද්දී ඔවුන්ට මුණ ගැහෙන්නේ ශ්‍රම වහලුන් නොවූ ගොවියන්. නිර්ධන පන්ති විඥානය ගැන සංකාවක්වත් නොදැන සිටි ගැමි ආර්ථිකයට පණ පොවමින් සිටි අහිංසක ගොවියන්ගේ දූදරුවන් ඊනියා විප්ලවයක් සඳහා මොළ සෝදා රාජ්‍ය විරෝධී සටන් සඳහා පෙළඹවීම තුළින් සමාජ ව්‍යුහය කෙසේ වෙතත් පරිපාලනයේ උඩු යටිකුරු වුණා. අධිකරණයක් තිබුණත් නීතියක් නැති, දණ්ඩ නීති සංග්‍රහයක් තිබුණත් දඬුවම් නැති සමාජයක හික්මීමක් ඇති ජනතාවක් පමණක් නොව හැදියාවක් ඇති පාලකයන් පිරිසක් බිහිකර ගැනීමට ශ්‍රී ලාංකික ජනතාවට අදටත් බැරි වී තිබෙනවා. අරාජික තත්ත්වයක් යටතේ නීතිය ක්‍රියාත්මක වීම කිසිසේත් සිදුවන්නේ නැහැ. ජනතාවගේ කුසගින්න නිවීම සඳහා සංගවා ඇති සහල් එළියට ගැනීම සදාචාර විරෝධී නොවේ. ජනතාවට පහසු මිලකට සහල් සැපීම සඳහා කියා රජයේ බැංකුවලින් බිලියන වලින් මුදල් ලබාගෙන වසර ගණනාවක් තිස්සේ එම ණය මුදල්වලට සතයක්වත් පොලී නොගෙවා නොයෙකුත් අපරාධ ක්‍රියාවලට එම මුදල් යොදවා ඇති බව දැන් කරුණු එළිවෙමින් පවතී. උතුරේ ත්‍රස්තවාදය නැවත හිස එසවීමේ අවදානමකට රට මුහුණ දෙද්දී දෑහිතකාමීන් ඊට විරුද්ධව සමාජ මාධ්‍ය ජාලාවන් පාවිච්චි කිරීම මර්ධනය කිරීම සඳහා නව අනපනත් සම්මත කර ගැනීමට මේ ආණ්ඩුව යොහුසුලුව ක්‍රියා කරනවා අපට පෙනෙනවා. ඒ මේ ආණ්ඩුවත් බලයට පත් කිරීමට අතහිත දුන් දේශීය හා විදේශීය කුමන්ත්‍රණකරුවන්ගේ කොන්දේසිවලට යටත් වෙලා තිබෙන නිසාද මේ වගේ සැකයක් අපට ඇති වෙනවා. මේ අවස්ථාවේදී ආණ්ඩුව විසින් කළ යුතු ඇත්තේ සහල් මාෆියාව සමග සාමකාමී සම්මුති වලට එළමීම නොව සංගව ඇති සහල් සියල්ලම එළියටගෙන ඒවා වෙළඳ පොළට නිකුත් කිරීමයි. එසේ නැතුව සහල් පිටරටින් ගෙන්වීම නොවේ. අපි තවමත් ණයට කන රටක්. බලයට පත්වන හැම ආණ්ඩුවක්ම විදේශීය ණය ලබා ගැනීමේ තරඟයේ හොඳම යාචකයා වීමේ ඉසව්වට ඉදිරිපත් වෙලයි ඉන්නේ. නිදානයක් මත නිදා සිටින යාචකයෙකුට සෞභාග්‍ය යනු දවල් හීනයක් පමණි. එඩ්වඩ් එම් පෙරේරා තෙවැනි ඇස 2024 දෙසැම්බර් මාස 8 දා. මෙන්න එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් නොමිලේ පැවැත්වෙන සිංහල භාෂා පන්ති පිළිබඳව විශේෂ දැන්වීමක්. ඉදිරියේදී සිංහල භාෂා පන්ති නව මුහුණුවරකින් පටන් ගන්න යන්නේ. ඉතින් දෙමව්පියනි, ඔබටත් ඔබේ දරුවන් මෙම සිංහල පන්තියට එවන්න ඕන නම් ඔබට කරන්න තියෙන්නේ ඊමේල් මගින් දෙමව්පියන්ගේ නම්, ජංගම දුරකථන අංක, ඊමේල් ලිපිනයන් සහ දරුවන්ගේ සම්පූර්ණ නම් ලියා එවීමයි. අපේ ඊමේල් ලිපිනය usla.sinhala@gmail.com usla.sinhala@gmail.com. ඒ වචන ටික එක දිගටම ලියන්න ඉස්තැන් නොතියා. එසේ ලියා පදිංචි වන ශිෂ්‍යයන් වෙනුවෙන් පැවැත්වෙන පන්ති පිළිබඳව විස්තර, දිනයන් සහ වේලාවන් අපි එතකොට ඊමේල් මගින් දැනුම් දීමට කටයුතු කරනවා. ඊට අමතරව ඔබට අමතන්න පුළුවන් මෙම අංක 0:27449449(1). අමරදේව මහතා නැතිනම් 0:09741542(11). ප්‍රියදර්ශනී මහත්මිය, මෙම අංකයට කතා කරනවා නම් WhatsApp හරහා කතා කරන්න.
බංගලාදේශී බෞද්ධ සහ හින්දු ආගමිකයන් ඝාතනය කිරීම. පසුගිය මාසයේ ශ්‍රී ලංකාවේ දෙමළ හින්දුන් පිරිසක් එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ වැටලීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. අමුතු දේවල්නේ බලන්නකෝ දැන් මේ වෙන්නේ. බංගලාදේශයේ අහිංසක බෞද්ධ සහ හින්දු මිනිසුන් ඒ රටේ සිටින බහුතරයක් වන මුස්ලිම් පිරිසේ අන්තවාදීන්ගෙන් මැරුම් කනවා. ඒ නිසා ඊට විරුද්ධව පියවර ගන්නා ලෙසත් ඒ ජාතීන්ගේ සාම සාධක හමුදාවක් එහි යවා බෞද්ධ සහ හින්දු මිනිසුන්ගේ ජීවිත සහ දේපල ආරක්ෂා කර දෙන්නයි ඔවුන් එක්සත් ජාතීන්ගේ කළ ඉල්ලීම. හරිනම් අපේ බෞද්ධ පිරිසත් බංගලාදේශයේ සිටින බෞද්ධ පිරිස බේරා ගැනීමට මෙවැනි ඉල්ලීමක් කරන්නයි තිබුණේ නේද? එසේ කළේ නැහැ. අපි මේ සිද්ධියෙන් කියවගන්නේ වෙනත් කතාවක්. අපේ රටේ හැමෝම මේ තාක් හොඳින් හිටියේ මේ අපේ රට බෞද්ධ රටක් නිසාමයි. ඉදිරියටත් එසේම විය යුතුයි. අබෞද්ධ නායකයෝ ඉන්න යම් ආණ්ඩුවක් විසින් අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ලා ඔය බංගලාදේශ වගේ තත්ත්වයට පත් කරන්න උත්සාහ කළොත් විරුද්ධ වෙන්න ඕනේ බෞද්ධයන්ට පමණක් පණ බේරගන්න වෙන නිසායි. ශ්‍රී ලංකාවේ දෙමළ හින්දුන් පිරිස බංගලාදේශයේ කෝවිල් කඩනවා කියලා ලංකාවේ ඉඳගෙන කියනවා. එතකොට ඒ දෙමළ හින්දුන් පිරිසම බෞද්ධ රටක් වන ලංකාවේ මරදාන්නේ සහ උතුරු නැගෙනහිර පන්සල් සහ බුදු පිළිම ඉවත් කරන්නේ කොහොමද? හින්දු වේවා, බෞද්ධ වේවා, මුස්ලිම් වේවා, හිරිහැර නරකයි. උතුරු නැගෙනහිර පන්සල් ඉවත් කරන විට බෞද්ධ ජනතාවටද ඔය දුකම දැනෙනවා ඇති. මම මේක දකින්නේ දිට්ඨ ධම්ම වේදනීය කර්මයක් ලෙසට. මොකද උතුරේ දකුණේ පන්සල් වෙහෙර විහාර කඩල බිඳල දාලා කෝවිල් හදපු ද්‍රවිඩයන් අද කියනවා ඒගොල්ලන්ගේ දුක් ගැනවිල්ල. කමක් නෑ, අපි බෞද්ධයන් නිසා අනුකම්පා කරනවා. ඒ නිසාම තමයි මිලේච්ඡ ත්‍රස්තවාදී ද්‍රවිඩයන් දැනටත් රටේ ජාතිවාදී ඊළම්වාදී තිරිසනොන්න සමරන්නේ. අපේ රටේ මිලේච්ඡ ත්‍රස්තවාදී නායකයන්ට ඒක සුළු දෙයක් වුණාට මගේ සහෝදර රණවිරුවන්ගේ රුධිරයට නිගාවක්. බංගලාදේශයේ අහිංසක හින්දු මිනිසුන්ගේ ප්‍රශ්නයකට නිවැරදි විසඳුම් ලැබෙනවා කියනවා වගේම අපේ බෞද්ධ උරුමයන් ආරක්ෂාව දෙන්න බැදියල්ලා. අපි ජාතිකවාදියෝ තමයි. එහෙම වෙන්නේ අපිට තියෙන මේ ශ්‍රී ලංකාව කියන රට විතරක් නිසා. මේ ලෝකෙ කොහොම වුණත් මොන ජාතියක වුණත් මොන ආගමක වුණත් මිනිස්සු මරනවා නම් ඒක වැරදි. මේක ලෝකෙටම තේරෙන්නේ නැහැ. හැම කෙනෙකුටම ජීවත් වීමේ අවසරය සබඳහමින් දීලා තිනවා. ඒත් රාග, ద్వේෂ, මෝහ කියන අකුසල ධර්ම වලින් මනස පුරවාගත් අයට ජීවිත වටින්නේ නැහැ. ලෝකෙට වෙලා තියෙන මේක. මොනවද කරන්නේ? මැරෙනවා මිසක් මරන්න කාටවත් අයිතියක් නැහැ. මොනතරම් බාහිරින් සැපවින්දත් හදවත පිරිසුදු නැත්නම් සැපක් නැහැ. හදවත පිරිසුදු වෙන තාක් මරා ගැනීම අඩු වෙන්නේ නැහැ. සත්තු වගේම තමයි.
ලංකාවේ අපි හදන ආණ්ඩු ගැන අපේ ජනපති අනුර කුමාර සහෝදරයා එදා කියලා දුන්න පාඩම අදට කොහොමද ගැලපෙන්නේ කියලා හිතලා බලන්න හොඳට.
ඔබ හිතනවාද මේ රටේ ජනතාව එකතු වෙලා හදාගන්න ආණ්ඩු මේ රටේ ජනතාවගේ ආණ්ඩු කියලා ඔබ හිතනවාද? මේ ආණ්ඩු මෙහෙවන්නේ ඇමරිකන් තානාපති කාර්යාලය, ඉන්දියානු තානාපති කාර්යාලය, ඒ වගේම චීන තානාපති කාර්යාලය. මේ ආණ්ඩු අපි හදන ආණ්ඩු නෙවෙයි. ජනතාව ඡන්දෙ දීලා හැදුවට මෙහෙවන්නේ ඒගොල්ලෝ. මම අහන්නේ එක දෙය. එහෙනම් මේ රට පාලනය කරන්නේ කවුද? ඇමරිකන් ඉස්සජනත තානාපති කාර්යාලය, ඉන්දියානු තානාපති කාර්යාලය තමයි අපේ රට පාලනය.
අපේ අනුර ජනපතිගේ ඉන්දියන් සංචාරයෙන් පසු සිදුවන පරිවර්තන නිරීක්ෂණය කිරීමෙන් අපි තේරුම් ගනිමු කවුද මේ රට දැන් පාලනය කරන්න කියලා.
තෙරුවාසන්න ප්‍රාර්ථනා කරන හැමෝටම. කස්සප හාමුදුරුවෝ ජාතිවාදීද? බොහෝ වෙලාවට සමාජය විසින් කියන කාරණා තියෙනවා. දැන් මම මේ ළඟදී යම් උත්සවයකට වැඩම කරන්න හිටියට පස්සේ ඇතම් පිරිසක් කියලා තිබුණා ඒ හාමුදුරුවෝ ජාතිවාදී හාමුදුරුවක් කියලා. ඇත්තටම තමන්ගේ ජාතිය ගැන, තමන්ගේ රට ගැන, තමන්ගේ ආගම ගැන, තමන්ගේ සංස්කෘතිය ගැන කතා කරන මිනිස්සුන්ට අතීතයේදීම ඔය විදිහට කතා කිව්වා. අනගාරික ධර්මපාලතුමාට මේ රට දාලම යන්න උනා. යන්න උනා නෙවෙයි, මේ වගේ අසමජ ජාතියේ කාලකන්ණී පිරුණු මිනිස්සුන්ට මම මොකටද තවදුරටත් සේවය කරන්න කියලා තමයි එතුමා කිව්වේ. අන්තිමට මගේ ඉස්සරවත් දාන්න එපා මේ ලංකාව තියෙන පැත්තට කියලා මීඩියාට පස්සේ. ඒ වගේ අදහසක් සිරි දේවමිත්ත නමින් පැවිද්දිය පෙරගුණු අපේ අනගාරික ධර්මපාලතුමා ප්‍රකාශ කරලා තියෙනවා. ඇත්තටම 2022 අවුරුද්දේදී සක්‍රීය අරගලයක් මේ රට තුළ ක්‍රියාත්මක වුණා. විවිධ කල්ලි කණ්ඩායම් මේ සඳහා කුමන්ත්‍ර නැත්නම් සැලසුම් දියත් කරමින් හිටියේ. ඒ පිළිබඳව දැනගන්නත් ඒ වගේම තමයි මේ යථාර්ථයේ තේරුම් ගන්නත් ඇත්තර මිනිස්සු පීඩාවට පත් වෙලා තිබුණු නිසා මේ මිනිස්සු දෙයින් ඉදිරිපත් වෙන්නත් අපි කටයුතු කරා. ඒ ප්‍රතිඵලයක් විදිහට තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ රාජ්‍යයේ අත්හැර දාලා ජනාධිපති ධුරයෙන් නික්මුණේ. ගෝඨාභය රාජපක්ෂ කියලා කියන්නේ ජූලි චංකේ ඌමනාවට අනුව මේ රට පාලනය කරන්නට කටයුතු කරපු ඒජන්තුවරයෙක්. ඊට පස්සේ ඒජන්ත විදිහට පත් වුණේ රනිල් වික්‍රමසිංහ. ඊට පස්සේ ඒජන්තය තමයි අනුර කුමාර දිසානායක. හැබැයි ගෝඨාභයට කරන්න බැරි වෙච්ච ටික ඇමරිකාවට ඕන වුණා රනිල් ලවා කරගන්න. හැබැයි ඇමරිකාව දක්ෂ වුණා රාජපක්ෂලා ඒ වගේම තමයි වික්‍රමසිංහලාටත් වඩා හොඳට වාමවාදී දේශපාලනයක් තියෙන අනුර කුමාර දිසානායක වගේ කෙනෙක් ලවා උතුරු නැගෙනහිර ප්‍රශ්න විසඳන්න පුළුවන් නම් ඒක හරි වටිනවා කියලා. ඇත්තටම අනුර දන්නවා, ඒ වගේම ඇමරිකාව දන්නවා අභියෝගයේ එල්ලෙන්න උතුරු නැගෙනහිර ප්‍රශ්න විසඳන්න ගියාම ජාතිකවාදීන්ගෙන් තමයි කියලා. මොකද 30 වසර ශාපදත් යුද්ධයකදී වැඩිපුරම මැරුණේ දකුණේ මිනිස්සු. 60,000 ගානකට ජීවිත අහිමි වුණා. බර ගානක් අංග විකල වුණා. ඒ වගේම තමයි අබ්බඝාත වුණා. දරුවන්ට තාත්තල අම්මල අහිමි වුණා. ඒ වගේම තමයි දෙරින්දෑවරුන්ට ස්වාමි අහිමි වුණා. ස්වාමුරුන්ට බිරින්දෑවරු අහිමි වුණා. මේ වගේ පුදුම ශාපලත් යුද්ධයක් තිබුණා. ඉතින් එහෙම ශාපලත් යුද්ධයකින් වැටකාපු ජනතාව කිසි විටකවත් කොලේක ලියලා ඒ ත්‍රස්තවාදීන්ට ඒ භූමිය දෙන්න සූදානම් වෙන්නේ නැහැ. මේ ඒකී රට දෙදඬ දෙන්නේ නැහැ. ඒ පිණිස රට ගැන, ජාතිය ගැන කැක්කමකින් කතා කරන් දෙනකොට ඒ මිනිස්සුන්ව නවත්තලා තියන්න ජාතිවාදී කියන ලේබල් එක ගහන්න ඇමරිකාවේ ඒජන්තේ කිච්චි අනුර කුමාර දිසානායක දෙපාරක් හිටන්නේ. ඒක තමයි මේ කරන්නේ. ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පළවා හරියට පස්සේ අපි දැක්කා මේ සංස්කෘතියට වින කටින කණ්ඩායම මේ එන්ජිඕ නරවලට යට වෙලා මේ රටේ සංස්කෘතියට පහර දෙයි. ඒ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දැනුවත් කරන්නේ. දැන්ටමත් බලන්න ප්‍රධාන මාධ්‍ය තුල කොච්චර කාමුක දර්ශන ප්‍රචාරය වෙනවද කියලා. ඒ පිළිබඳ කිසිදු නියාමනයක් නැහැ. විශේෂයෙන් නතාසා එදිරිසූරියේ නැමැතිය කුෂි එස්වෙලීලු කළු කල්ලියේ මෙහෙවීමෙන් කටයුත්තක් කළා. මොකද්ද? සිද්ධාර්ථ කුමාරයාගේ චරිතයට අපහසු වෙන විදිහට කතා බහ. ඉතින්දී අපි එකට විරුද්ධ වුණා විතරයි ඔන්න කිව්වා ඔන්න රාජපක්ෂ නැවත නැගිටලා එනවා කියලා. රාජපක්ෂල පළවා හැරපු අපි කතා කරනකොට තමන්ගේ ජාතිය වෙනුවෙන්, රට වෙනුවෙන්, ශාසනය වෙනුවෙන් අන්න කිව්වා ජාතිවාදී කියලා. ඔය වෙන කවුරුත් නෙමෙයි සේපාල අමරසිංහලා, ඒ වගේම තමයි භාරත් තෙන්නකෝල්ලා, තව තව ඉන්න ඔය තරදු දුවරේක දැන් ඔය වගේ ඉන්න කණ්ඩායමක් ඉන්නවා. මේ රටේ මහා සංස්කෘතිය බිඳවට්ටන්න සූදානම් වෙලා තමුන් අතින් මහා දෙවන්ත පාඩුවක් කරපු අය, දෙවන්ත විදියට මේ රටේ සංස්කෘතිය හානි කරපු අය. ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ තමයි ජාතිකත්වයේ කතා කරන එක. උගලන්ට තියෙන ප්‍රශ්නේ තමයි තමන්ගේ අයිතිය කතා කරන එක. එනේ මේ රට අපිට අයිති. මේ රටේ මහා සංස්කෘතිය ගොඩනැගු සිංහලෝ කියන එක අහන්න කැමති නැහැ. මොකද පරගැති ඥාන තියෙන්නේ. මේ රටේ ඥාන නෙවෙයි. ඔවුන්ට අනුව අපි ජාතිවාදී. ඊළඟට පූස් බුද්ධ විශ්ව බුද්ධ අවලෝකිත ඉස්සර වගේ කණ්ඩායම් ආවා. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ රූපය පූසෙකුට සමාන කළා සිවුරු පොරවල කටයුතු කරා. ඒකට විරුද්ධව කතා කරනකොට අන්න අපි ජාතිවාදී වුණා. ඊළඟට එක තරුණේ සිවුරු බල්ලන්ට පෙරෙව්වා. ඒකට විරුද්ධව කතා කරනකොට අන්න අපි ආගම්වාදී වුණා. මේ කිසිවත් ජාතිවාදී ආගම්වාදී දේවල් නෙවෙයි. අපේ උරුමය අපේ කහ සිවුරු අපි අවභාවිතා වෙනවට අපි කැමති නෑ. ඊට විරුද්ධව කතා කරනකොට අපේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ සිද්ධාර්ථ කුමාර අවදියට අපහාස කරනවට අපි කැමති නෑ. අපි කිසි විටකවත් ජේසුස් වහන්සේට අපහාස කළා නෑ. අපි නබි නායකතුමාට අපහාස කළා නෑ. අපි දෙවිවරුන්ට අපහාස කළා නෑ. අපි ඒ දේවල් පිළිගන්නේ. අපි දන්නවා මේ ලෝකේ දෙවියෙකුට මවන්න බෑ. දෙවියෝ මේ ලෝකේ වෙවුවා නම් මේ ලෝක කරන වැරදිවලට ඒ දෙවියෝ වග කියන්න ඕන. මේ ලෝකයේ ක්‍රියාත්මක වෙන හේතුඵල ධර්ම. ඉමස් බින් සති ඉදං හෝති මස් උපාදා ඉදං උපජ්ජති. ඒ කියන්නේ මේ ඇති කල්ලි මේ වේ. මේ නැති කල්ලි මේ නොවේ කියන මේ හේතුඵල ධර්ම අනුව. ඉදපච්චේතා ධර්මයේ අනුව තමයි මේ ලෝකී ක්‍රියාත්මක වෙන්නේ. පටිසම්පාද ක්‍රියාවලියට අනුව තමයි. එහෙම නැත්නම් ඒ න්‍යායට අනුව තමයි සත්‍යගේ ප්‍රයත්න තීරණය වේ. සම් මේව හොඳට ගවේෂණය කරලා අවබෝධ කරලා දීපු ලෝතරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලෝකයට දායාද කරේ සිංහලෙව. අපි මේ පුස්කොළ පොට්ටික රැකගෙන ඇවිල්ලා මේ ලෝකයට නොදුන්නා නම් අද ලෝකේ බුද්ධහමක් ගැන කතා කරන්නේ වුන් දන්න ප්‍රධානම තර්ජනේ එල්ල වෙන්නේ මේ කහසිවුර කියලා. සුද්දත් එදා කිව්වා නේද මේ කහසිවුර පොරෝගත්තු අය මගුලට දාහනෙට පාන්සුකුලට හැම දේටම මිනිසුන්ගේ වැඩවලට යනවා. ගිහිල්ලා උන් දේශනා කරන දේවල් මිනිස්සු සද්ද නැතුව අහගෙන ඉඳලා පිළිගන්නවා. අන්න උන් ටික නැති කරලා දාන්න ඕනේ. ඒ හින්දා තමයි සේපාල අමරසිංහල ඒ හින්දා තමයි බාරත් වෙන්න කොල්ලා මේ කටයුතු සිද්ධ කරමින් ගියේ. දැන් සේපාල අමරසිංහ මහත්තයා නිවැරදිලම තියා ඉතිහාසය කරපු වැරද්ද එයාට මකන්න බෑ. එයා ඒකට සමාව ගන්න ඕන ප්‍රසිද්ධිය. හරිනම් උද්ගලයේ විදිහට විශ්ව කරක විවේචනය නිසා මේ මතවාදයටයි මේ පහර වැදුවේ. දැන් එතුමාට තේරලා තියෙනවා මේ මාලිමාව යනාත හරි නෑ කියලා. නමුත් දැන් තීරණාත ඒක කලින් අපි පූර්ව ඇඟවීම කරා මාලිමාව කියලාවත් වික්‍රමසිංහල කියලාවත් රාජපක්ෂ වෙලීදී තාවත් මේ එන්නේ මේ මහා රටේ සංස්කෘතියේ බිඳ හෙළමින් ඇමරිකානු ඉන්දියානු න්‍යායපත්‍රයට ක්‍රියාත්මක වීමක් කියන්නේ. අපි ඊට පස්සේ 13 වෙනි ව්‍යවසාය සංශෝධනයේ බලාත්මක කිරීමට එරෙහිව කතා කර අපි රක්ෂිත බන්ධනාගාර ගත වෙන මත්තමටම අත්තරංගුවට ගත්තා. එතකොටත් අපිට අන්න ජාතිවාදී නුතුරට ඉඳන් පොලිස් බලතල දෙනවට විරුද්ධයි කියලා. එතනත් අපි ජාතිවාදී කියලා කියනවා. ඊටසේ නොයේක් සරෝපලෙන් සිවුරට ඇවිල්ලා අන්තවාදී අන්‍යාගමික කණ්ඩායම් නිචීවරේ ගෞරවයේ කෙලසන්න හැදුවා. එතකොටත් අපි ඊට එරෙහිව කතා කරා. ඊළඟ ලෞතර බුදුරජාණන් වහන්සේගේ දේශනා විකෘති කරමින් මීවන පලන්නේ ධම්මාලංකාර කියලා විශ්ව ස්වරූපයෙන් පෙනී සිටින තෙජ සංවාසකේ මේ සම්බුද්ධ ශාසනය වින කරන්නේ නැතු. ඒව පිළිබඳවත් අපි කතා කරා. එතකොටත් වූවන්න ජාතිවාදී ආගම්වාදී නිදහසේ ආගම අදහන දෙන්නේ නැහැ කියලා. මේකම කල්ලියක් මේකම කණ්ඩායමක් අපිට YouTube එකෙන් එක එක ඒවා කියලා දානවා. එහෙම දැම්මයි කියලා සමාජ මාධ්‍ය වල ඉන්න ඔය ලක්ෂ 10ක් 20කට මේ අපිව නවත්තන්න බෑ. අපි මේ මහ පොළවේ පය ගහලා ඉන්න මිනිස්සු. මිනිස්සුන්ට අපි මේ කියන කතාව තේරෙනවා. අපි මේ මාධ්‍ය භාවිතා කරන්නේ සමාජයට පණිවිඩයක් ලබා දීම පමණ. එහෙම නැත්නම් අපි මහ පොළවේ මිනිස්සු එක්ක ඉන්න අය. මම දැක්ක මේ ළඟදී අර බාරත් වෙන්න කෝන් කියන උපාසක චණ්ඩාලයා තමන්ගේ තාත්තගේ ගුණ සිහි කරලා 3 මාසේ දානයක් පූජ කරනවා සංඝයාට. උපාසක චණ්ඩාලයෝ ඒ වගේ ඇටි කියන්නේ. උපාසක චණ්ඩාලකෙත් තියෙන සූත්‍රයක් ඒ දානි පිළිගත්තු හාමුදුරු ඔය බාරත් වෙන්න කෝඩ් කියන උපාසක චණ්ඩාලයට ඒ උපාසක චණ්ඩාල සූත්‍රය කියා දුන්න නම් හරි වටිනවා. මොකද චණ්ඩාල ගති තියෙන මිනිස්සුන්ගේ දානේ ඇරගෙන වළඳලා ඒක දිරෙව්වට සාසනයට කරන හානිය වළකින්නේ නැහැ. මේ රටේ මහා සංස්කෘතිය ගොඩනැගු සිංහලෙව් එහි මූලික පදනමුනේ බුදුදහම. ඒ බුදුදහම පෝෂණය කරන්න තියෙන කහසිවුර පොරවගෙන පිටරටකට ගිහින් උපාසක චණ්ඩාලයන්ගේ දානේ වළඳලා ඒකට අනුමෝදනා කළ සතුටු වෙන තරම් වික්ෂුවක් ඒ තත්ත්වයටපත් වීම පිළිබඳව ඉතින් අපේ යම් කනගාටුවක් තියෙන සමහර විට ඒ හාමුදුරුවෝ ඉතින් ඒවා දන්නේ නැතුව ඇති. මේ පුද්ගලයා මේ වගේ කෙනෙක් කියලා නොදන්නා ඇති. ඒ නිසා එහෙම අනුග්‍රහ කරා දෙන්න පුළුවන්. නමුත් උපාසක ඡණ්ඩාලය උපාසක ඡණ්ඩාලයම තමයි අසද්දෝ හෝති දුසීලෝ හෝති කෝතුහල මංගලිකෝ හෝති මංගලම් පච්චිතන කම්මං ිතෝ බහිද්දා දක්ඛිනේයං ගවේසීති. මෙන්න මේ කරුණු පහෙන් සමන්නාගත නම් ඕටිකින උපාසක ඡණ්ඩාලයක ශ්‍රද්ධාවක් නැහැ. ලෝතර බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ නිග්‍රහ කරනවා. දුසීලෝ හෝති පන්සිල් රකින්නේ නැහැ. පන්සිල් රකින මිනිස්සේ නෙවෙයි ඔය කවුද ඔය බාරත් වෙන කොන් කියන හාදයා. සත්‍වවර්ලා පිරරට යවලා සල්ලි හම්බ කරන්න පුළුවන් කියන මතවාදී පෝෂණය කරපු මිනිස්සු බුදුරජාණන් වහන්සේට ධර්මයේ සංඝ රත්නයේ නිග්‍රහ කරනකොට ඒ වෙනින් පෙනීහිටපු මිනිස්සු පේන ආටෝ අපිට බෞද්ධ කියලා පෙන්වන්න හදනවා. මේ එන්ජීඕ ඩොලර් වලට කහින ඒවට කෑ ගහන මිනිස්සු. නමුත් මේවා සංඝයාට නොපෙනෙන එක පිළිබඳව අපිට තියෙන කොහොම ජුගුසාධනක හැඟීමක්. ඉතින් ඔය ජාතිවාදී කියන කතාව ඇදුවේ එහෙමයි. ඊළඟට අපි ඇතැම් අවස්ථාවල වැරදි අනපනත් වෙනකොට සමලිංගික අනපනත් සමරිස අනපනත් ගෙනල්ලා රටේ සංස්කෘතිය විනාශ කරන හැම දෙයක් ඉතිරි වුණා. එතකොට කු අන්න ජාතිවාදී අන්න ආගම්වාදී අන්න 2500 සංස්කෘතිය රකින්න දෙනවා කියන්නේ. එතනත් අපි කියමුකෝ. ඉතින් මේ මෙලෝ හතරක් දැන් නැතුව මේ ඔකෝන් පිළිගන්න අපේ මෝඩ බෞද්ධ කියන ලේබල් එක ගහගත්තු රැලක් ඉන්නවා. ඒ මිනිස්සු තනිත් පැත්තට දෙනවා ජාතිවාදී තමයි කියලා. ඔහොම කිව්වයි කියලා අපේ එක මවිල් ගහක්වත් හොලවන්න හැකියාවක් ඔය එක්කෙනෙක් දෙන්නකට හැකියාව ලැබෙන්නේ නැහැ. මොකද මේ රට තාම බෞද්ධ රටක්. පෙරිත් හඳ ඇහෙන රටක්. දවුල් බෙර හඳ ඇහෙන රටක්. ඒ රටේ මහා සංස්කෘතිය මිනිස්සු හොඳට අඳුරනවා. අපි වෙනස යම් කාලෙක මුලා වෙලා ඉන්න පුළුවන්. හැබැයි මුලාවෙන් ටික 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 මිනිස්සු ගැලවෙන්න පටන් ගන්නවා. එදාට ඇත්ත තේරුම් ගන්න පටන් ගන්නවා. ඇත්ත තේරුම් ගන්නකොට ඔය මහත්තුරුන්ට දුවන්ද ආරවල් හොයාගන්න බැරි වෙනවා. ඉතින් ඒකත් මේ වෙලාව අපි සිහිපත් කරන්න අවශ්‍යයි. සමේ නිරූපටි නිර්මාණය කළේ අපි ජාතිවාදී කියලා කියන අයත් අපේ රට ගැන, මගේ මව් භාෂාව ගැන, මගේ ආගම ගැන, මගේ ජාතිය ගැන මට කතා කරන්න අයිතියක් නැත්නම් කාටද ඒ අයිතිය තියෙන්නේ? ජාතිය රන් විමනක් වේ, ආගම මිනි පහනක් වේ, එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතුත් පුත නුඹ වේ. හැමෝටම තෙරුවන් සරණයි.
අපේ රටට අපේ උපතින්ම ලැබූ උරුමය අහිමි වන්නට යන මේ මොහොතේ සිංහ තේජසින් නැගිටි දේශයට ද්‍රෝහි වන කැනහිලුම් පරදා මුදාගෙන රැකගනී.
අද වැඩසටහනට කතනින් සහභාගී වූවා නිෂ්පාදක ජගත්සිරි පුෂ්පකුමාර සමඟ මම මනෝරි කෝකිලා වෙත්තසිංහ.
නැවතත් ඔබ හමු වෙන තුරු අසාමිතේ සම්බන්ධ සුභ රාත්‍රියක් පාර්ණා ඔබගේ සම්බන්ධ
Your language on